ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා, ඊට ප්‍රථම ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා මූලාසනයේ.
හොඳයි, ඔබතුමා කතා කරන්න.
සභාවලක තලමු தாங்குகின்ற ගෞරව உறுப்பினர் அவர்களே, இன்றைய தினம் சிரம வாசன எனப்படுகின்ற உழைப்பு அதிர்ஷ்ட நிதியம், சம்பள சபைகள் திருத்த சட்டம் மூலம் மற்றும் தொழிற்சாலைகள் கட்டளை சட்டத்தின் கீழான கட்டளைகள் என்பன தொடர்பில் மேற்கொள்ளப்படுகின்ற விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கப்பட்டமை குறித்து முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த நாட்டின் தொழிலாளர்கள் தொடர்பில் கதைக்கின்ற பொழுது முக்கியமாக இரு துறைகள் சார்ந்த உழைப்பாளர்கள் தொடர்பிலான பிரச்சனைகளே மிக அதிக அளவில் முன்னணி வைப்பதாக கூற முடியும். ஒன்று, மலையக தோட்ட தொழில்துறை சார்ந்த உழைப்பாளர்களது பிரச்சனைகள். இரண்டாவது, சுதந்திர வர்த்தக வலைய ஆடை தொழிற்சாலைகள் சார்ந்த பெண் உழைப்பாளர்களது பிரச்சனைகள். இந்த இரு துறைகளும் இன்று இந்த நாட்டின் பொருளாதாரத்தின் மிக முக்கியமான துறைகளாக விளங்குகின்றன. மலையக தோட்டத்துறை தொழிலாள மக்களது ஊதிய பிரச்சனை என்பது ஏதோ வலுக்கட்டாயமாக வழங்கப்படுகின்ற நிவாரணங்களை போன்று அல்லது கப்பம் செலுத்த வேண்டி இருப்பதை போன்று நிர்வாக தரப்பினரால் கையாளப்பட்டுக் கொண்டிருக்கின்றது. உண்மையிலே அம்மக்கள் உங்களிடம் இருந்து நிவாரணமாகவோ அல்லது கப்பமாகவோ இந்த ஊதிய உயர்வினை எதிர்பார்க்கவில்லை. அவர்களது உழைப்புக்கேற்ற ஊதியத்தையே எதிர்பார்க்கின்றனர். அதை கூட உயர்த்துவதற்கு வருடக்கணக்கில் பேச்சுவார்த்தைகள் நடத்தி கொண்டு இழுத்தடித்து வருகின்ற நிலைமையே இன்னமும் தொடர்கின்றது. இந்த மக்களது தேயிலை குழந்தில் விரல்களை வைக்காவிட்டால் இந்த நாட்டின் பொருளாதாரமே தேய்ந்துவிடும் என்பது தெரிந்தும் மிக சுலபமாக அம்மக்களை ஏமாற்றி வருவதற்கு தோட்ட நிர்வாகங்களும் மறுபக்கத்தில் அம்மக்களது சந்தாப்பணங்களில் செயல்படுகின்ற சில தொழிற்சங்கங்களும் செயல்பட்டு வருவதானது மிகவும் வேதனையான விடயம் என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இத்தகைய நிலையில் மலையக தோட்ட தொழிலாள மக்களது ஊதியத்துடன் 50 ரூபாவை அதிகரிப்பதற்கான முயற்சிகள் வாய் மூலமாக தொடர்ந்து முன்னெடுக்கப்பட்டு வருகின்றன. இதற்கு அமைச்சரவை அனுமதி கிடைத்தது என கூறப்பட்டது. இந்த 50 ரூபா பற்றி பலரும் வானலாவாக புகழ்ந்து வேதம் மோதிக்கொண்டிருந்தனர். இருந்தும் இன்று வரையில் அது சாத்தியமாக இருக்கவில்லை. இந்த நாட்டின் பொருளாதாரத்தின் முதுகெலும்பான இந்த தொழிலாள மக்களுக்கு ஒரு 50 ரூபாவையேனும் வழங்க முடியாமல் அம்மக்களை கட்டியெழுப்புவோம், தூக்கி நிறுத்துவோம் என வரும் வாயால் கதைகளை அளந்து கொண்டிருப்பது வெட்கமாக இல்லையா என கேட்க தோன்றுகின்றது. அத்துடன் மேற்படி தொழிலாளர்களுக்கு வழங்கப்பட்டு வருகின்ற மிகவும் குறைவான நாளாந்த சம்பளங்களும் வெட்கப்படுகின்ற நிலைமையுமே தொடர்கின்றன. குறிப்பாக பணிக்கு தாமதமாக வருதல், நாளொன்றுக்கு பறிக்கப்பட வேண்டிய குழந்தையின் அளவு குறைந்திருந்தல் போன்ற காரணங்களை முன்வைத்து பல தோட்ட நிர்வாகங்கள் இந்த செயல்பாட்டினை முன்னெடுத்து வருவதாக தெரிய வருகின்றது. இத்தகைய செயல்பாடுகள் பல காலமாக முன்னெடுக்கப்பட்டு வருகின்ற போதிலும் இலங்கையில் சில பெருந்தோட்டங்களில் தொழிலாளர்களது சம்பளமானது சட்டவிரோதமான முறையில் பல்வேறு காரணங்களை முன்னிறுத்தி வெட்கப்படுவதாக தாம்சன் ரைட்டர்ஸ் பவுண்டேஷன் அமைப்பு தகவல் வெளியிட்டிருக்கின்றது. அத்துடன் இந்த சம்பள வெட்டு விடயமானது இலங்கையின் கைத்தொழில் பிணக்கு சட்டம், சம்பள நிர்ணய சபையின் கட்டளை சட்டம், பெருந்தோட்ட தொழிலாளர்கள் சட்டம் உட்பட பல்வேறு தொழிலாளர் சட்டங்களை மீறுபவையாக உள்ளதாகவும் இலங்கையின் சட்டத்துறை சார்ந்த பலரும் சுட்டிக்காட்டி இருக்கின்றனர். இத்தகைய பல்வேறு பாதிப்புகளை தங்களது கடின உழைப்பின் முன்னால் எதிர்நோக்கி இருக்கின்ற மலையக தோட்ட தொழிலாள மக்களின் ஊதியம் தொடர்பிலான பிரச்சனைகள், அதாவது அம்மக்களது உழைப்புக்கேற்ற ஊதியம் வழங்கப்படும் வரை தீர்க்கப்படும் வரையில் அம்மக்களது கண்ணீர் இந்த நாட்டை அரித்துக் கொண்டே இருக்கும் என்பதில் ஐயமில்லை என்றே கூற வேண்டியிருக்கின்றது. உயர்ந்த இடங்களில் குடியமர்ந்திருந்தாலும் இம்மக்களது வாழ்க்கை நிலைமைகள் இன்னமும் உயர்த்தப்படவில்லை என்பதை உணர்ந்து அம்மக்களையும் இந்த நாட்டின் ஏனைய சமூக மக்களையும் போன்று அரசியல் சமூக பொருளாதார ரீதியில் சமநிலைப்படுத்துவதற்கான ஏற்பாடுகள் அவசியம் என்பதையே நான் மீண்டும் மீண்டும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அடுத்ததாக சுதந்திர வர்த்தக வலைய ஆடை தொழிற்சாலைகளில் பணிகளில் ஈடுபட்டுள்ள பெண்களது நிலைமைகளும் சம்பள விடயங்களை பொறுத்தமட்டில் மிகவும் பின்தங்கிய நிலைமையிலேயே காணப்படுகின்றன. பொருளாதார நிலையில் மிகவும் பின்னடைந்த வறுமை கோட்டுக்கு கீழ் வாழுகின்ற தூர இடங்களைச் சேர்ந்த பெரும்பாலான யுவதிகள் பெண்கள் தமது வாழ்க்கை நிலைமையை ஓரளவுக்கேனும் வடிவமைத்துக் கொள்வதற்காக இத்துறையை நாடி வருகின்றனர். ஆனால் இவர்களது உழைப்பினை முடிந்தவரையில் உறிஞ்சுகின்ற நிர்வாக தரப்பினர் இவர்களுக்கு கொடுக்கப்படுகின்ற சம்பளம் தொடர்பிலோ இவர்களுக்கான நலன்புரி நடவடிக்கைகள் மற்றும் ஏனைய அடிப்படை வசதிகள் தொடர்பிலோ அக்கறை கொள்ளாத நிலைமைகளே காணப்படுகின்றன. இந்த பெண் உழைப்பாளர்களது ஊதிய உயர்வுகள் தொடர்பில் ஊதிய நிர்ணய சபையினால் எத்தகைய ஏற்பாடுகளை மேற்கொள்ள முடியும் என்கின்ற கேள்வி எழுகின்றது. குறிப்பாக தனியார் துறையை பொறுத்தமட்டில் ஊதிய நிர்ணய சபையானது 1/3 குறைந்த தொகையினருக்கே உரித்தாகின்றது என கூறப்படுகின்றது. ஏனைய பெரும்பாலான பணியாளர்களுக்கு இந்த சபையானது உரித்தற்ற வகையிலேயே அமைந்துள்ளதாகவும் தெரிய வரும் நிலையில் தனியார் துறை பணியாளர்களது சம்பள பிரச்சினை தொடர்பில் பாதுகாப்பற்றதொரு நிலைமையே இந்த நாட்டில் காணப்படுவதாக தெரிய வருகின்றது. இந்த சம்பள நிர்ணய சபையானது தனியார் துறை பணியாளர்களது சம்பளத்தை உயர்த்துகின்ற நிலையிலும் அந்த சம்பள உயர்வானது புதிதாக இணைத்துக் கொள்ளப்படுகின்ற பணியாளர்களது ஆரம்ப சம்பளம் தொடர்பிலும் சம்பந்தப்பட்டிருக்கின்றதை அன்றி தற்போது பணியில் இருக்கின்ற பணியாளர்களது சம்பளத்தை உயர்த்துவதற்கு சம்பள நிர்ணய சபைக்கு உரிமையில்லை எனவும் கூறப்படுகின்றது. எனவே இத்தகைய தொழிலாளர்கள் சார்ந்த சட்டங்கள் திருத்தப்பட்டு அனைத்தும் உழைக்கும் மக்களுக்கும் போதிய பயன்களை அடையக்கூடிய வகையில் அவை மாற்றம் செய்யப்பட வேண்டும் என்பதையே இங்கு வலியுறுத்த விரும்புகின்றேன். அனைத்து தனியார் துறை பணியாளர்களினதும் ஊதியம் உள்ளிட்ட தொழில் ரீதியிலான பாதுகாப்பினை முழுமையாக வழங்குவதற்கு சட்டங்களால் இயலாதுள்ள நிலையில் தற்போது தனியார் துறை நடைமுறையிலிருந்து வருகின்ற 54 தொழிலாளர் கட்டளை சட்டங்களுக்கு பதிலாக ஒற்றை தொழிலாளர் சட்டம் என்கின்ற தனி தொழிலாளர் சட்டம் ஒன்று கொண்டு வரப்படுவதற்கான ஆயத்தங்கள் தொடர்பிலும் அண்மை காலமாக பேசப்பட்டு வருகின்றது. இந்த புதிய சட்டத்தை கொண்டு வருவதில் அமெரிக்க USAID அமைப்பின் தலையீடு இருப்பதாக பிரஸ்தாபிக்கப்பட்டு வருகின்றது. இந்த சட்டமானது தொழில் அமைச்சுக்கு தெரியாத வகையில் அபிவிருத்தி மூலோபாயம் மற்றும் வெளிநாட்டு வர்த்தக அமைச்சானது USAID அமைப்பின் உதவியுடன் இதனை மேற்கொண்டு வருவதாகவும் இதன் மூலம் தனியார் துறை பணியாளர்கள் தற்போது அனுபவித்து வருகின்ற சொற்ப உரிமைகளும் பறிக்கப்பட்டு விடும் என்ற அச்சம் தெரிவிக்கப்பட்டு வருகின்றது. குறிப்பாக தனியார் தொழில்துறை வாய்ப்புகள் தொடர்பிலான அனைத்து நிபந்தனைகளையும் வகுக்கின்ற அதிகாரத்தை முதலாளிமார்களிடம் வழங்குவது இதற்கென சம்பள நிர்ணய சபையினை ரத்து செய்து தனியார் துறையின் அனைத்து தொழில்துறை மற்றும் பணிகள் தொடர்பிலான குறைந்தபட்ச சம்பளத்தை தீர்மானிக்கின்ற அதிகாரத்தை முதலாளிமார்களிடம் வழங்குவது உள்ளிட்ட பல்வேறு மாற்றங்களை இந்த ஒற்றை தொழிலாளர் சட்டம் கொண்டிருக்கும் என கூறப்படுகின்றது. இத்தகைய ஏற்பாடானது அடிப்படையில் தொழிலாளர் உரிமைகள் மற்றும் மனித உரிமைகளை மீறுகின்ற ஏற்பாடாகும்.
என சுட்டிக்காட்டப்படுகின்ற நிலையில் தொழில் அமைச்சு இது தொடர்பில் என்ன விளக்கங்களை கொண்டிருக்கின்றது என்ற கேள்வியும் எழுப்பப்படுகின்றது என்பதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். மேற்படி இருவேறு துறைகளில் தொழிலில் ஈடுபட்டுள்ள உழைப்பாளர்களுக்கு அடுத்தபடியாக பணியிடங்களில் பல்வேறு இடையூறுகளுக்கு முகம் கொடுக்கின்றவர்களாக உள்ளூர் வீட்டு பணியாளர்கள் காணப்படுகின்றனர். இந்த நாட்டை பொறுத்தவரையில் சுமார் 700,000 பேர் உள்ளூர் வீட்டு பணிகளில் ஈடுபட்டுள்ளனர் என தெரிய வருகின்றது. இதில் அதிகமானவர்கள், அதாவது 75% தமிழ் மக்களாகவும் 115% முஸ்லீம் மக்களாகவும் ஏனைய 10% சிங்கள மக்களாகவும் உள்ளதாக புள்ளி விவரங்கள் எடுத்து
காட்டுகின்றன. No, we are running out of time, but you can answer if it is in written form.
Okay, thank you.
Thank you very much. Garu, DB Herat Mettuma, Obutumata Vinadi Dahayak Thibena. Obutumata Supatana Obutumage Mangala Katha.
Sati Mulasuna Rudde Garu Mantitumani. Kavasthava Labadin Piribandava Behim Isatuvanta Venava. Ada ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලක සභා ආඥා පනත පිළිබඳව සංශෝධන පනත පිළිබඳව කතා කරන වෙලාවේදී විශේෂයෙන්ම මහජන නියුත්‍යෙක් හැටියට රටේ නීති සම්පාදන කරන ප්‍රතිපත්ති සම්පාදන කරන ආයතනය ආමන්ත්‍රණය කරන ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටටපත් වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 1991 වාරියපල ප්‍රාදේශ සභාවේ විපක්ෂ කණ්ඩායමේ නායකත්වයේ උසුලමින් දේශපාලන භූමිකාවට ආපු අප ප්‍රාදේශ සභාවේ සභාපති ධූරය, වයඹ පළාත් සභාවේ මන්ත්‍රී ධූරය, ඒ වගේම වයඹ පළාත් සභාවේ අමාත්‍ය ධූරයන් දෙකක් දරලා නැවත වතාවක් අද මේ අවස්ථාවට අපි තේරිලාපත් වෙලා තියෙනවා. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ දේශපාලන භූමිකාව හුදෙක් මටසිරට ගමන් මාර්ගයකට අවතීර්ණ වූවක් නොවේ. ඒ බාධක කරදර කම්කටොළු රාශියක් මැද්දෙන් අපි ආපු ගමන් මාර්ගය මේ වගේ තත්ත්වයට පත් කරන්නට අපිට අතිශයින් වැදගත් වෙච්ච උදව් කරපු කණ්ඩායම් රාශියක් ඉන්නවා. ඒ අයට ස්තුති කිරීම මගේ පළමිනි යුතුකම හැටියට මම සලකනවා. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය මේ ගමනට විශාල පිටුවහලක් වෙච්ච බව බොහොම ගෞරවාන්විත විදිහට සිහිපත් කරන්න කැමැති. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය නොලැබුණා නම් අද මේ වගේ තත්ත්වයකට පත් වෙන්න අපිට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගමනට බැසිල් රාජපක්ෂ ඇමතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමත් ලබා දුන්නු අනුපමේ සහය කෘතවේදීව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්න. ඒ වගේම වාරියපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වාරියපොළ මැතිවරණ කොට්ටාසේ මහජනතාව ප්‍රමුඛ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලි ජනතාව අනුපමේ සහයක් ලබා දුන්න නිසාම තමයි මේ වගේ තත්ත්වයකට පත් වෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ. ඒ වගේම පහුගිය වෙලාවේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුදු 4 කාලයක් තිස්සේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාවලිය ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමත්, දිවංගත සානින් දිසානායක ඇමතිතුමත් එක්ක ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල සාර්ථක විදිහට පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයත් එක්ක කටයුතු කරන මොහොතක අනපේක්ෂික අවස්ථාවකදී සානින් දිසානායක ඇමතිතුමා අප අතරින් සදහටම සමුගත්තා. විශේෂයෙන්ම එතුමා සත්කෝරලයට කරන ලද අනුපමේ සේවය බෙහෙවින් අගය කරන්න අවස්ථාවක් කරගන්න ගමන් එතුමාට නිවන් සුව පතන්නත් මේ අවස්ථාව අපි පාවිච්චි කරනවා. එතුමගේ නැතිවෙච්ච හිදැස පොරවන්නට ගියපු ගමනේදී විශේෂයෙන් ජනසම්මත වාදයට අනුව මේ උත්තරීතර ආයතනය නියෝජනය කරන්නට මට අවස්ථාවක් ලැබීම අතිශයින්ම අගය කරන ගමන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජයේ යටතේ ස්වාධීන මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිත්වය ඇතුළු මැතිවරණ කොමිසන් සභාව, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව, කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිතුමා ගත්ත ස්වාධීන තීන්දුව නිසා අපක්ෂපාතීව තීන්දුවක් ගත්ත නිසා තමයි මේ අවස්ථාවට අපිට පත්වෙන්න හැකියාවක් ලැබුණේ. ඒ නිසා මම ඒ පිළිබඳවත් ගෞරවයෙන් සිහිපත් කරන ගමන් මාධ්‍යවේදී ආයතන ගණනාවක් මේ ඇතිවෙච්ච දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරමින් යුක්ති හා සාධාරණත්වයේ පසිලෙන්දලීමේ ක්‍රියාවලියට දක්වනු දායකත්වයක් මම බෙහෙවින් මගේ කරනවා. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, වර්තමානයේ ගත්තහම රටක් හැටියට අපි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තු කාලය සීමා කරන්න තියෙන කාල පරාසය ගත්තහම ලබන අවුරුද්දේ මාර්තු මාසේ වෙනකොට ඒ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන වෙලාවක ජනාධිපති මැතිවරණයක් පිළිබඳව කතා කරන වකවානුවක් තුළ මම විශ්වාස කරනවා රටේ නායකත්වයන් පිළිබඳව සමස්ත රටේම ජනතාව අලුත් නායකත්වයක් අපේක්ෂා කරමින් කටයුතු කරන වෙලාවක. ඒ නිසා මහජන නියෝජිතයෙක් හැටියට අපිට පැවරෙන කාර්යභාරයේ ඉතිහාසයේ විසින් අපිට උගන්වලා තියෙනවා බොහෝ අවස්ථාවල් වලදී පැරණි හෙළ රජදරුවන් යහපත් විදිහට රට පාලනය කරද්දී රට හොඳ තැනකට ගොඩනගන්න කටයුතු වෙලා තියෙනවා. ඒ වගේම රටේ අසාර්ථක නායකයෝ ඒ කාලේ කටයුතු කරන වෙලාවල් වලදී විදේශීය ආක්‍රමණවලට ඒ වගේම දේශීය කුමන්ත්‍රණකාරී ක්‍රියාවල් වලට ගොදුරු වෙලා ජනතාවට පීඩාවට පත්වෙච්ච අවස්ථාවල් අපි තියෙනවා. ඉතින් මේ කාලවකවානුව තුළ අපි දැකපු කාරණාවක් තමයි 2005 වෙනකොට 30 අවුරුදු යුද්ධයක් එක ජීවත් වෙච්ච මරණ බයෙන් පීඩිත පත්වෙන ජනතාව නිදහස් කරගෙන මේ ක්‍රියාවලිය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉටු කරලා ආසියාවේ සංවර්ධිත දේවසයක් බවට පරිවර්තනය කරන්නට ශීඝ්‍ර සංවර්ධන වේකයෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳව අපිට හොඳ වැටහීමක් තියෙනවා. ඒ වගේ පසුබිමක් තුළ වර්තමානයේ ගත්තහම විශේෂයෙන්ම මහජනතාව හැටියට ගණිද්දීන් ඔවුන්ගේ තිබිච්ච බලාපොරොත්තු සියල්ල සුන්නත් දූරී වෙලා විශේෂයෙන් ආර්ථිකය කඩාගෙන වැටිලා සමාජ ප්‍රශ්න දවසින් දවස ගොඩනැගිලා ඒ වගේම ජාතීන් අතර අසමගිය දිනෙන් දින වර්ධනය වෙලා රටේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි ජනාධිපති මැතිවරණයක් පිළිබඳව කතා කරන්නේ. අන්න ඒ වගේ වෙලාවක මේ උත්තරීතර ආයතනය නියෝජනය කරමින් විශේෂයෙන්ම මහජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න රජයට රටට අවශ්‍ය අලුත් නායකත්වයක් පිළිබඳව මහජනතාවගේ බලාපොරොත්තු සපත කරන්නට මහජන නියෝජිතගේ කාර්යභාරය ඉටු කිරීමේ වගකීම ඉටු කරන්න තමයි අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආයතනය නියෝජනය කරමින්. අපි දකිනවා බොහෝ වෙලාවලදී රටක් හැරිට ගත්තහම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මේ රට තුළ ස්ථාපිත වුණාට පස්සේ විශේෂයෙන්ම රටට ආදරය කරපු නායකයෝ බිහි වුණා. ඔවුන් පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ ඉතාමත්ම යහපත් විදිහට රට පාලනය කරපු අවස්ථාවල් අපි දැක්කා. ඒ වගේම අසාර්ථක නායකයෝ රට පාලනය කරන වෙලාවලදී රටේ ඇතිවෙච්ච ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව අපිට හරි අවබෝධයක් තියෙනවා. මේ තත්ත්වේ නිවැරදිව වර්තමාන ජනතාව හරිහැටි තේරුම් අරගෙන ඔවුන්ට රටට අවශ්‍ය උචිත විනයගරුක නායකත්වයක් ඒ වගේම ක්‍රියාශීලී නායකත්වයක් ජනතාවගේ ප්‍රශ්න හරියට තේරුම් අරගෙන කටයුතු කිරීමේ වටපිටාවක් තියෙන නායකත්වයක් අපේක්ෂා කරන වෙලාවක්. ඒ නිසා විශේෂයෙන්ම මහජන නියුතිය කැටියට අපේ කාර්යභාරය මැනවින් ඉටු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට හරි අවබෝධයක් ඇතුව තමයි මේ ආයතන නියෝජනය කරන්න අපි සහභාගී වුණේ. ඇත්තටම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම සත්කෝරළේ විශේෂයෙන්ම ඓතිහාසික රාජධානි තුනක් තිබිච්ච ඓතිහාසික වටිනාකම් රාශියකට උරුමකම් කියන කලාපයක්. ඒ කලාපය තුළ ජීවත් වෙන වර්තමාන ජනතාව ගත්තහම මේ පවතින තත්ත්වයන් එක්ක පෞගේ පළාත් පාලන මැතිවරණය ගත්තහම පළාත් පාලන ආයතන 21කින් 20ක්ම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කතර ඡන්දේ පාවිච්චි කරලා බලය පිහිටුවලා ඒ ආයතන වල තත්ත්වය ඒ විදිහට ගොඩනගලා
තියෙනවා.
ඒ වගේ තත්ත්වයක් තුළ විශේෂයෙන්ම අපේ කාර්යභාරය රටේ ජනතාවේ ඉල්ලන ඉල්ලීම් ඉටු කිරීම ඔවුන්ට අවශ්‍යයි. විශේෂයෙන් මහජනතාව ඇටියට රටේ නව පාලන ක්‍රමයක් හදීමේ ඌමනාව අපි දකිනවා. ඉතිහාසය දිහා බැලුවාම හැමදාම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ හැම වෙලාවකම මහජනතාවට උචිත පරිසරයක් හදන්න ඔවුන්ට අවශ්‍ය නායකත්වයක් නිර්මාණය කරගැනීමේ ඌමනාවකින් හැම වෙලාවකම ජනතාව කටයුතු කරලා තියෙනවා. එහි ප්‍රතිඵල භුක්ති විඳින්න ඔවුන්ට හැකියාව ලැබෙන්නේ මැතිවරණයක් ලැබුණහම. ඒ මැතිවරණයට මහජනතාව බොහොම සංවේදීව ඉදිරිපත් වෙලා ඒ වගේම රට පිළිබඳව හැඟීමක් තියෙන නායකයින් තෝරා ගැනීමේ ඌමනාවත් එක්ක කටයුතු කරපු අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඒ වගේම ඒ පසුබිමත් එක ගත්තහම වර්තමානයේ ජනතාව කවදාකවත් නැත්තරම් උගතුන් බුද්ධිමත්තුන් එක රාශි වෙලා රටේ අනාගතය පිළිබඳව කල්පනා කරලා මේ බුද්ධිමත් ජනතාව රට ආරක්ෂා කර ගැනීම ගන්න ඕන ක්‍රමවේදය පිළිබඳව තීන්දුව తీරන අරගෙන තියෙනවා. පහුගිය අවුරුදු 4.5 කාලය තුල මේ රටේ ඇතිවෙච්ච දැවෙන ප්‍රශ්න පිළිබඳව මම එකින් එක අරගෙන කතා කරන්න අදහස් කරන්නේ. නමුත් පැහැදිලිවම අපි දකිනවා සමස්ත රටේම රට ආදරය කරන ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා කලකිරිලා නිවැරදි පාලන ක්‍රමයක් රට තුළට අපේක්ෂා කරමින් කටයුතු කරන වෙලාව. ඒ නිසා ඒ වගේ පසුබිමක් තුළ අපි දකින බොහෝ වෙලාවල්වලදී ජනාධිපති මැතිවරණයක් පිළිබඳව කතා කරන මොහොතක රටට උචිතේ ජනාධිපතිවරේ පත්කර ගැනීමේ ඌමනා පිළිබඳව කතා කරනකොට රටේ පාලක පක්ෂයේ විවිධ අර්බුදවලට ගොදුරු වෙලා තියෙන වෙලාවක ඒ වගේම රටේ මහජනතාව විසින් නිර්මාණය කරගත්ත මහා දැවැන්ත දේශපාලන බලවේග රට තුළ ක්‍රියාත්මක කරනවා. අපි උපදිනකොට අහවල් දේශපාලන පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරලා උපදින්නේ. හැබැයි මේ සමාජෙ ගත වුණාම අපිට යමක්මක් තේරෙන වෙලාවක අපි රට පිළිබඳව කල්පනා කරන උදවිය හැටියට රටට ආදරය කරන උදවිය හැටියට රට ගොඩනගන්නට අපි කොයි විදිහේ වැඩපිළිවෙලක් එක්කද සම්බන්ධ වෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව අපි සැලකිල්ලට ගන්නවා. අන්න ඒ වෙලාවේ වෙලාවකදී රටක් හැටියට ගත්තාම රටේ අනාගතය පිළිබඳව තීන්දුව කරන අවසාන කාල පරිච්ඡේදය තුළ අවසාන හෝරාව තුළ රටට ආදරය කරන උදවිය එක්තරා කණ්ඩායමක් එක්කගෙන එක්කහුව වෙලා ඉතාමත්ම නිවැරදිව ඒ වැඩපිළිවෙලත් එක්ක යන වෙලාවක මහජන නියෝජිතෙක් හැටියට මම කල්පනා කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අපේ කාර්යභාරයේ මහජන නියෝජිතෙක් හැටියට ඉදිරි කාලවක වන තුල ඉදු කරන්නට අපිට අවස්ථාවක් සැලසෙවි කියන විශ්වාසයත් එක්ක පෞගේ කාල පරාසය තුල ලැබපු දේශපාලන අද්දකීම් ඒ වගේම විවිධ බාධක ගැටලු සියල්ලම අද්දකීමක් හැටියට අරගෙන අපි අනාගතය ගොඩනගන්නට අපි සූදානම් වෙන බව මතක් කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරන බොහොම ස්තුතියි.
ඔබට බොහොම ස්තුතියි. ගරු සන්දිස් සමරසිංහ මහත්මයා ඔබතුමාට විනාඩි 7ක් වෙන් කර තිබෙනවා.
මූලාසන වන මන්ත්‍රීතුමනි ඔබට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දුන්නෙක් ගැන. ඒ වගේම අද ගරු අමාත්‍ය රවි සමරවීර මහත්මයා විසින් ගෙනාපු මේ පරිපාලක සංශෝධන පනත් කෙටුම්පත සාශ්‍රම වාසනා අරමුදල සංශෝධන කෙටුම්පතකින් කතා කරනකොට අද ඉතා වැදගත් අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඒක ඉතා වැදගත් සංශෝධන කීපයක් ගෙනල්ලා තිබෙන්නේ. ඒ මන්ද අද අපි දන්නවා කම්කරුවන් ගත්තාම එහෙම නැත්නම් ශ්‍රමිකයන් ගත්තාම විවිධ ශ්‍රේෂ්ඨවල යෙදලා සිටින ව්‍යාපාරයන් වලින් කම්කරුවන් මුහුණ පාන ප්‍රශ්න අපි දැකලා තිබෙනවා. ඒ වගේම කාලයක් තිබ්බා කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගන්න කම්කරුවන් සටන් කරත් ඒ අයිතිවාසිකම් ලබා ගන්න ගිය වෙලාවේ ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදු වුණා. පංගුවක් කම්කරුවන්ට වෙඩි තියලා මරලා දාපු කාලයක් තිබ්බා. ඒ වගේම අද කම්කරුවන්ගේ ඒ අයිතිවාසිකම් නීතිමය මාර්ගයෙන් දිනා ගැනීම සඳහා මේ පනත් තුලින් මේ පනත සංශෝධනය නිසා කරන්න පුළුවන් ආකාරයන් ඉදිරිපත් වෙලා තිබෙනවා. අද අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි අද අපි සිරසර සංවර්ධන අරමුණු කරා 2030 වෙනකොට යා යුතුයි. 8 වෙනි අරමුණ තමයි හොඳ රැකී අවස්ථාවක් සහ ආර්ථික වර්ධනය. හොඳ රැකී අවස්ථාවක් ලබා ගන්න නම් ඒ ව්‍යාපාර ස්ථානය එහෙම නැත්නම් කම්කරුවෙක් හෝ ශ්‍රමදායකයෙක් වැඩ කරන ස්ථානය හොඳ විය යුතුයි. ඒ වගේම මේ නීතිමය නීති රාමුවක් තිබිය යුතුයි ඒ කම්කරුවන් නැත්නම් ඒ ශ්‍රමදායකයන් රැක ගන්න. අද ඒ නීති රාමු මං හිතන්නේ හොඳට ස්ථාපිත වෙලා තිබෙනවා. හැබැයි මේ නීති හැම තැනටම යා යුතුයි. ඒක කර්මාන්තයකට පමණක් සීමා වෙන්න බෑ. අපි දන්නවා වතුකරේ ජනතාව සිටිනවා ඒ අයටත් ඒක බලපානවා. ඒ වගේම අනිකුත් ව්‍යාපාරවල සුළු ව්‍යාපාර වෙන්න පුළුවන් මහා ව්‍යාපාර වෙන්න පුළුවන්. හැබැයි හැම දෙනෙක්ම මේ නීතිවලට ආවරණය විය යුතුයි. ඒ වගේම අද අපි දන්නවා පංගුවක් වෙලාට කම්කරුවන්ට වෙන ප්‍රශ්නයක් තමයි නීතිමය පැත්තෙන් යනකොට එයාට මුල්ලියම ශක්තියක් නැහැ නීචිත්වයක් ලබා ගන්න. මේ තුලින් මේ සංශෝධනයන් තුලින් ඒ නීචිත්වය ලබාගෙන ඒ අයගේ නීතිමය පැත්තෙන් යන්න නඩු හබවලට ඉදිරිපත් වෙන්න අද අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒකට අපි ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද වන්දි ගෙවනකොට ඒ වගේම මේ වන්දින් ඒ කම්කරුවට එහෙම නැත්නම් ශ්‍රමදායකයාට පමණක් නෙමෙයි, එය ඒ පවුලේ ඉන්න අයටත් ලබා දෙන වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඉතා වැදගත්. ඒ වගේම අද අපි දන්නවා අයිඑල්ඕ ඒ සංවිධානයත් එක්ක අපි බලනකොට අපි ලෝකයේ තිබෙන නීති කම්කරුවන්ට එන නීති ඒවත් එක්ක අපි මේ රට අනුගත වෙලා යා යුතුයි. එහෙම නැත්නම් අපි දන්නවා සභාපතිතුමනි එතන ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි හැම විටම අපේ මේ මානව සම්පත රැක ගන්න කටයුතු කරන්න ඕනේ. මේ වෙලාවේ අපි මේ කම්කරුවන් ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕනේ මොනවා වුණත් මේ අපේ ශ්‍රමයෙන් වැඩිම මුදලක් මේ රටට ගේන්නේ අපේ මේ පිටරට ගිහින් වැඩ කරන, එහෙම නැත්නම් මැද පෙරදිග වැඩ කරන ඒ අහිංසක ඒ ශ්‍රමදායකයින් තමයි වැඩිම විදේශ විනිමයක් මේ රටට ගේන්නේ. අද ඒ අයගේ සුරක්ෂිතභාවය ගැන අපි කතා කරනවා. මොන ආණ්ඩුව තිබ්බත් අපි කියන්න ඕන ඒට දෙන ආවරණය මදි. අපි දන්නවා අපි ගත්තහම මැද පෙරදිග තියෙන අපේ ඒ තානාපති කාර්යාලවල පංගුවක් වෙලට ඒ කොන්තරත් හරියට වැඩ කරන්න ගිහින් ඒවා කරගන්න බැරි ඒ ශ්‍රමිකයන් ඇවිල්ලා සිටිනවා. ඒයට ආවරණයක් මදි. මොකද ඒ විදේශ ගනුදෙනු නිසා. හැබැයි අපි රටක් හැටියට තීරණය කරන්න ඕනේ අපේ මේ ජනතාව ඒ විදේශ රටවල් වල ගිහින් වැඩ කරන ජනතාවට මොනවාගේ ආවරණයක් අපි ඒ නීතිමය තුලින් ලබා දෙනවද කියලා, නීතියින් හරහා ලබා දෙනවද කියලා. අපි දන්නවා අද ඔය මැද පෙරදිග වැඩ කරන විශාල පිරිසකට ඒ අවශ්‍ය පංගුවක් වලට පඩි නඩි හරියට ගෙවෙන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ අත්සන් කරලා ගිහින් කොහරි ඒ වැඩ කරනකොට ඒ කොන්ත්‍රාත්කරුවෝ හරිතැනට ඒ රැකියාවට යවන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න ගණනාවකට අපි දන්නවා එහායට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඉතින් මේවට මං හිතන්නේ ගරු අමාත්‍යතුමා විදේශ ඒ කටයුතු රැකියා කටයුතු අමාත්‍යාංශ දෙපාර්තමේන්තුත් එක කටයුතු කරලා හොඳ තවත් නීති තද කරන්න පුළුවන්. ඒ වගේම විදේශ නීතිමය වල නීතියට යන නීතිමය මාර්ගයන් වලට යන්න පුළුවන් ආකාරයට ඒ ශ්‍රමිකයන්ට මේ අප රටේ පමණක් නෙමේ ජාත්‍යන්තරයේ නීතිඥයෝ ගන්න පුළුවන් වෙන ආකාරයට කටයුතු කරොත් හොඳයි කියලා අපි මේ වෙලාවේ
කියන්නේ.
ඒ වගේම මම අපේ රවි සමරවීර මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ අද මේ කාලවිත මේ සංශෝධන ගෙනාපු එක ගැන. ඒ වගේම මේ තුලින් අපි දන්නවා අපේ ශ්‍රමිකයන් ශක්තිමත් වෙනවා, ආරක්ෂා වෙනවා. ඒක තමයි ඉතාම වැදගත්කම. ඒ වගේම අනික් දේ තමයි මේ ශ්‍රමිකයන් ආරක්ෂා වෙනවා වගේම පොඩි වෙන්න පුළුවන්, මධ්‍යම ලොකු වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්, කුඩා වෙන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පමණක් නෙමේ ඒ අයට ලැබිය යුතු යටිතල පහසුකම් හරියට ලැබෙන ක්‍රමවේදයන් හරියට තිබිය යුතුයි කියන එකත් මේ වෙලාවේ අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අනික් දේ තමයි අපි මතක් කරන්න ඕන අපි දකින දෙයක් තමයි විශේෂ එහෙම නැත්නම් කියනවා ආබාධිත කියන වචනේ දැන් පාවිච්චි කරන්නේ. හැබැයි ස්පෙෂල් නීඩ්ස් කියලා ඉංග්‍රීසියෙන් කිව්වොත් ඒ වගේ අය අද පංගුවක් ව්‍යාපාරවල වැඩ කරනවා. එහෙම නැත්නම් ඒ අයට පංගුවකේ ව්‍යාපාරවල වැඩ කරන්න ගන්නේ නැහැ. ගන්න ඇති ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ඒ අයට යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා කියලා. හැබැයි ඒක මං හිතන්නේ අද මේ ලෝකේ ඒ මානව ඒ අයට අයිතිවාසිකම් තියෙනවා. ඒවා නැති කරන්න බෑ, උල්ලංඝනය කරන්න බෑ. ඒකටත් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලමින් මගේ වචන සුපවසන් කරන ස්තුතියි.
ඔබතුමාට බොහොම ස්තුතියි වෙලාවට මම අවසන් කිරීම ගැන. ගරු මනෝජ් සිරිසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර තිබෙනවා. ඔබතුමාට සුපතන ඔබතුමාගේ මංගල කතාව.
බොහොමත්ම ස්තුතියි මූලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දවස සතුටු වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා නදී නිම්නයේ අකුරැස්ස ජනතාව වසර 25ක් පුරාවට තමන්ගේ බල ප්‍රදේශයෙන්ම මන්ත්‍රීවරයෙක් මේ පවතින ඡන්ද ක්‍රමය තුල පත් කරගන්නට නොහැකිව ලත වෙච්ච අවස්ථාවක මේ ආකාරයට හෝ මේ ගෞරවනීය සභාව අකුරැස්ස ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නියෝජනය කරන්නට හැකියාව ලැබීම ගැන. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා 2004 වසරේ මුලින්ම පළාත් සභාවට මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වෙලා පසුව පළාත් සභාවේ සභානායකවරයා වශයෙන් කටයුතු කළා. ඒ වගේම වසරකුත් මාස 3කුත් දින කීපයක් පළාත් සභාවේ ක්‍රීඩා යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නට මාහට අවස්ථාව උදා කර දීපු මාතර දිස්ත්‍රික්කයේ මනියෝජනය කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂපාතීව ඡන්දය ප්‍රකාශ කරපු සහ මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරපු සියලු දෙනාටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්න. මුල් අසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුවට එනකොට ඒක ඇත්තටම අපිට විශේෂිත වූ ඉදිරි පිම්මක් හැටියට මම දැක්කත් මේ සභාවට ඇවිල්ලා සභාව වටේ බැලුවහම මට පොඩි කනගාටුවකුත් ඇති වෙනවා. පළාත් සභාව තුළ බොහෝ වෙලාවට මීට වඩා වැඩි ජීවගුණයකින් යුක්ත සංවාද සිද්ධ වෙච්ච අවස්ථාවල් අපි දැකලා තියෙනවා. සා මේ වෙනකොට අපි සත්‍ය කතා කරන්න ඉගෙන ගන්න ඕන. රට දිහා බැලුවහම විශේෂයෙන්ම මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා උසස් පෙළ ජීව විද්‍යා වංශයෙන් උසස් පෙළ හදාරලා ඕස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික වෙළඳාම් උපාධියක් ලැබලා මම දේශපාලට එන්න හිටපු කෙනෙක් නෙවෙයි. මගේ පියා එජි සිරිසේන මැතිතුමා මේ ගෞරවනීය සභාව 1989 ඉඳලා 94 නියෝජනය කරා. මේ ගෞරවනීය සභාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමලා එතුමත් එක්ක සමකාලීනව. ඒ වගේම එතුමා දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. මම හිතන්නේ අපි අද මේ වෙනකොට මේ රට සුවිශේෂී මන්සන්ධියකට ඇවිල්ලා තියෙනවා කියලා මම ප්‍රකාශ කරොත් ඒක නිවැරදි. වසර 71ක් පුරාවට නිදහස ලැබලා නිදහසෙන් පස්සේ අපි රට ගෙනල්ලා තියෙන්නේ කොයිබටද කියන කාරණාව මම හිතන්නේ මේ භූමිය තුළ ඉන්න දෙපාර්ශ්වයේ අපි සියලු දෙනාම අපේ හෘද සාක්ෂියෙන් විමසලා නිවැරදි තැනකට රට ගෙනියාමේ බරපතල වගකීම අපි කාටත් තියෙනවායි කියන කාරණාව විශේෂයෙන්ම මගේ මූලික මංගල කතාවේදී මම සඳහන් කරන්නේ අපි මැතිවරණ සමයන්වලදී පමණක් දේශපාලනය කරලා මම හිතනවා අද මේ සභාව තුළ අපේ ගරු මන්ත්‍රීතුමන්ලගේ යම්කිසි අඩුවක් තියෙනම් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. මුල් අසන රුඩ ගරු මන්ත්‍රීතුමනි අද රට තුල තියෙන දේශපාලන අස්ථාවරභාවය. අද රටට ස්ථාවරයක් අවශ්‍යයි. දේශපාලන සමාජීය සංස්කෘතික ආර්ථික ස්ථාවරයක් අවශ්‍ය මොහොතක් අපි පහු කරන්නේ. මම දන්නවා මම සමාජ සේවා ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී දකුණු පළාතේ මාතර ගාල්ල හම්බන්තොට දිස්ත්‍රික්ක 3 පරිසිදු වැසිකිලි කැසිකිලි පහසුකම් නැති නිවාස 22,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අද මේ රට තුල බරපතල කඩාවැටීමක් ආර්ථික කඩාවැටීමක් තියෙනවා. අද මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සුබ සාධනෙන් අපිව ජීවත් කරන්න කියලා. අද මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ අපිට නිකන් දේවල් දෙන්න කියලා. අද සමෘද්ධිය වසර 1994 ඉඳලා 2019 වෙනකොට වසර 25ක් පුරාවට සමෘද්ධිය සමෘද්ධිමත් දේශයක් බවට පත් කරගන්න බැරුව අපි බිලියන ගණනක් මුදල් මහා භාණ්ඩාගාරයේ මුදල් සමෘද්ධිය වෙනුවෙන් වෙන් කරනවා. සම මේ සියලු කරුණු කාරණා මම හිතන්නේ තව මීළඟ මැතිවරණය සඳහා තවත් මාස 6ක වාගේ කාල සීමාවක් හරියට ගියොත් මම හිතන්නේ ලබන අගෝස්තු 20 වෙනිදා දක්වා අපිට කාල සීමාවක් තියෙනවා. තවත් පාර්ලිමේන්තුවකට මේ රටේ ප්‍රශ්න ඉතුරු කරන්නේ නැතුව අපේ රටේ සුවහසක් වූ දුක් විඳින ජනතාව වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුව తీරන අරගෙන කනගාටු වෙනවා. ඇත්තටම පහුගිය කාල සීමාව තුල රටේ තිබුණ ජාතික ආණ්ඩුව ඒක ලිච්ඡවී පාලනයද යහ පාලනයද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ පාලනය තුල අපිට පුළුවන්කම තියෙන්න තිබුණා මේ රටේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන කරුණු කාරණා වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති ටිකක් නිර්මාණය කරන්න. අවාසනාවකට රටේ අවාසනාවකට වාගේම අපේ අවාසනාවකට ඒක සිද්ධ වෙලා නැහැ. සාගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි කුමන දේශපාලන ධාරාවකට පක්ෂයකට අයිති වුණත් අපිට මේ මව්බිමේ උපන් උදවිය විදියට තියෙන බරපතල වගකීම ඉෂ්ට කිරීමේ බරපතල ලෙස වගකීමක් තියෙනවා. අන්නේ වගකීම ඉෂ්ට කරන්නට මේ ලැබිච්ච අවස්ථාව තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කය ප්‍රමුඛ දකුණු පළාතට වාගේම දැන් අද මේ වෙනකොට මම නියෝජනය කරපු පළාත් සභාවල් විසිරුවා හැරලා මම නියෝජනය කරපු දකුණු පළාත් සභාව විසිරුවා හැරලා මාස 6කට ආසන්න කාල සීමාවක් වෙනවා. නිසා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන හැබැයි පළාත් සභාව නැවත වතාවක් මැතිවරණයක් තියලා කැඳවන දිනයක් අපි දන්නේ නැති වුණත් මේ වෙනකොට පළාත් සභාවට අමාත්‍යවරුන්ට කියලා බිලියන ගණනාවක් වියදම් කළා වාහන ගෙන්වලා තියෙනවා. දැන් තවත් අවුරුද්දක් විතර යනකම් ඇමතිවරුපත් වෙන්නේ නැහැ. ඒකට මේ වාහන ටික මං හිතන්නේ රේන්ජ් රෝවර් එකක් වගේ එකක් අද මිලියන 50ක විතර වාගේ වටිනාකමක් තියෙන වාහනයක්. සම මේවා නිවැරදි වෙන්නට ඕන කියන කාරණාව මම තරයේ විශ්වාස කරනවා. මම ප්‍රතිපත්තියක් වශයෙන් මගේ පියා නියෝජනය කරේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය ගෞරවාන්විත දේශපාලන නායිකාවක් විදියට ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යතුමිය නියෝජනය කරපු පක්ෂයෙන් තමයි අපි දේශපාලනට එන්නේ. මගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමදාම හිටපු කෙනෙක් විදියට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මම ගරු කරනවා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා සැලකිය යුතු උත්සාහයක නිරත වෙනවා. එතුමාට ලැබෙන සහයෝගය කොපමණද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සැලකිය යුතු උත්සාහයක නිරත වෙනවා නිවර්දි තැනකට රට ගේන්න. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම මේ කතා කරන මොහොතෙත් මගේ ඇඟේ බෝම්බ කෑලි තියෙනවා. මම 2009 මාර්තු මාසේ 10 වෙනිදා ගොඩපිටි ජුම්මා දේවස්ථානයේ අවසාන මරාගෙන මැරෙන බෝම්බෙට හසු වෙලා බෝම්බ දින 21ක් ජාතික රෝහලේ ඒ වගේම විදේශගත වෙලා ඕස්ට්‍රේලියාව ගිහිල්ලා හැබැයි ආණ්ඩුවේ සල්ලි දුන්නේ නැහැ. මගේ සල්ලි වලින් මම ඕස්ට්‍රේලියාවෙත් ගිහිල්ලා මේ ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. සා ඒ බෝම්බ යුගයක් මේ රට තුල තිබුණා. රට කඩා වැටලා බය බිරන්ත වෙලා තියෙච්ච යුගයෙන් රට බේරගත්ත නායකයා විදියට අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරන්නට ඕන. ඒ වගේම මම විශ්වාස කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි ඉතිහාසය තුල ඉතිහාසය හාරමින් දිගින් දිගටම ඇඟිල්ල දිගු කරමින් සිටියොතින් මෙරටේ දුක්
ගරු මන්ත්‍රීතුමා තවත් ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
කාලස් එයක් ඉදිරියටත් දුක් විඳින එක වළක්වන්න අපිට බෑ. සා දැන් අපි කළ යුතු දෙයක් තියෙනවා. දකුණු අප්‍රිකාව වර්ණ ભેදවාදයෙන් එළියට එනකොට නෙල්සන් මැන්ඩෙලා FW ඩික්ලාක් ජනාධිපතිතුමා සුදු ජාතික ජනාධිපතිතුමත් නෙල්සන් මැන්ඩෙලාත් එකතු වෙලා තුත් කමිෂන් එකක් කියලා පත් කරලා ඒ තුත් කමිෂන් එකට කාටත් අවස්ථාව දුන්න ඇවිල්ලා තම තමන් කරපු දේවල් කියන්න. මං හිතන්නේ අපේ රටටත් එවැනි අවස්ථාවක් විශේෂයෙන්ම ජාතික සංහිඳියාව වාගේම දේශපාලන සංහිඳියාව වෙනුනොත් ඉතිහාසයේ කරපු සියලු වැරදි අද අපි පැත්තකට දාලා හෙට දවසේ ඉඳලා මෙරට අලුත් ගමනක් ගෙනියන්නට අවශ්‍ය කරන නීති සම්පාදනය කිරීම සඳහා පෙළ ගැහෙන්නට ඕනේ කියන කාරණාව ඉතාමත්ම ගෞරවයෙන් කිසිදු පක්ෂභේදයකින් තොරව මම නියෝජනය කරන ජනතාවට තමයි මම බැඳිලා ඉන්නේ. ඒ ජනතාවගේ අදහස් තමයි මම ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්. මේ අවස්ථාව ලබා දුන්නාට විශේෂයෙන්ම අපේ විපක්ෂයේ විපක්ෂ නායකතුමාට හිටපු ජනාධිපතිතුමාට ඒ වගේම මහින්ද අමරවීර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට වර්තමාන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙමින් අවස්ථාව ලබා දුන්නාට ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් මම නිරනා බොහොමත්ම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු හර්ෂණ රාජකරුණමැතිතුමා ඔබතුමාට විනාඩි 7ක් වෙන් කර තිබෙනවා.
බොහොමත් ස්තුතියි. මේ අවස්ථාවේ මීට ප්‍රථමයෙන් කතා කරපු අපේ මන්ත්‍රීවරුන් දෙපළටම පෙවුණු සුබ සුබ පැතුම් එකතු කරනවා. එතුමාට එතුමා නියෝජනය කරන ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවාවක් සිදු කරන්න වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ අද දිනේදී ශ්‍රම වාසනා අරමුදල කෙටුම්පතත්, ඒ වගේම පරිපාලක සභා පනත් කෙටුම්පතත්, අපේ කම්කරු අමාත්‍යංශයේ අපේ රවි සමරවීර අමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ මේ විවාදයේ යන අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. මේ වෙලාවේදී විශේෂයෙන්ම අපි දකිනවා මේ රටේ මේ දේශපාලන වාතාවරණයත් එක්ක මේ අපේ කම්කරු ජනතාව හැසිරෙන ආකාරය. ඒ කම්කරු ජනතාව මෙහෙවන වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ දේශපාලන පක්ෂපාත බදාගෙන මේ කම්කරු ජනතාව පමණක් නෙමෙයි මේ රටේ ඉන්න මහා ජනතාව අසීරු තත්වයට පත් කරන්න නොඑක් ආකාරයේ දේශපාලන වාසි ලබා ගන්න අපේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙන ආකාරය දැන් හොඳින්ම දකිනවා. අද දිනේ අපිට SMS එකක් ආවා, හෙට ඉඳන් GMO එක වැඩ ආරම්භ කරනවා. GMO එක වැඩ ආරම්භ කරන්නේ වෙන මොනවත් හින්දා නෙමෙයි. එතනදී ඒ වෛද්‍ය මහත්මීන් සියලු දෙනා මේ අසීරු තත්ත්වය පත් කරන්නේ අහිංසක දුප්පත් පෞද්ගලික රෝහල් වලින් පෞද්ගලික වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වෛද්‍යවරුන්ට මුදල් ගෙවලා බෙහෙත් ලබා ගන්න බැරි අති දුප්පත්ම ජනතාවට විශාල අසාධාරණයක් මේ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපේ වෘත්ති සමිති ගණනාවක් දැන් මේ වෙනකොට ඒ ක්‍රියාමාර්ග ගන්න අවතීර්ණය වෙලා තියෙනවා. මේකට මොකද්ද හේතුව? ඔබ කවුරුත් දන්නවා තව මාස කීපයකින් මේ රටේ ප්‍රධානතම මැතිවරණය එනවා, ජනාධිපතිවරණය. දැන් මේ ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන තමයි මේ වෘත්තීය සමිති දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ අපේ වෘත්තීය සමිති ජනාධිපතිවරණය ඒ අය සහයෝගය ලබා දෙන ඒ අපේක්ෂකයාව ජයග්‍රහණය කරන්න දැන් මේ රජයේ ගෙන යන මේ වැඩපිළිවෙල අකර්මරණය කරලා මේ ආණ්ඩුවට විරුද්ධ බලවේග ගොනු කරගන්න අද වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙනවා. අපේ රණවිරුවන් පිළිබඳවත් විශේෂයෙන්ම කියන්න ඕනේ. අපේ රණවිරුවන් වෙනුවෙන් අපි කළ හැකි උපරිමයේ ඉටු කරන්න ඕනේ. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. අපේ රට වෙනුවෙන් අපි ලබා දෙන්න පුළුවන් උපරිම සැලකිල්ල අපි රණවිරුවන්ට කළ යුතුයි. නමුත් යුද්ධය අවසන් වුණේ 2009. අපි ආණ්ඩුව ගත්තේ 2015 ජනවාරි 8 වෙනිදා. එතකොට මේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටනවා කියන මේ රඟපාන විපක්ෂයේ කණ්ඩායමට ඇයි අවුරුදු 5ක් ඇතුළත 2009 ඉඳන් 2015 ජනවාරි දක්වා ඒ රණවිරුවන්ගේ ප්‍රශ්න ටික විසඳන්න කටයුතු කරේ නැත්තේ? දැන් අපි මේ ප්‍රශ්න වලින් එළියට එන එක නෙමෙයි. අපි මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ ගැන විවාදයක් නැහැ. මම පෞද්ගලිකව හිතනවා රට වෙනුවෙන් ආබාධිත තත්වයට පත්වෙච්ච රණවිරුවන්ට යම් සාධාරණයක් වෙන්න ඕනේ. අවුරුදු 55න් පස්සේ ජීවිතාන්තය දක්වාම ඒ පඩි ලබා දුන්නට අපි ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒක කළ යුතුයි. නමුත් 2009 ඉඳන් 2015 ජනවාරියට වෙන්ද වෙනකන් ඒවා ගැන කිසිම දෙයක් කරන්නේ නැතුව දැන් මේ ආණ්ඩුව තමයි ඔක්කොටම වැරදිකාරයෝ බවට පත් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙතනදී තා පැහැදිලි මෙතන
වෙනස් හස්තයකින් තමයි මේ හැම වෘත්තීය සමිතියක්ම ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. වෙනස් හස්තයකින් මේ දේශපාලනික කෝණයකින් බල්ලා දේශපාලනයේ ජනාධිපතිවරණී ඉලක්ක කරගෙන මේ හැම දෙයක්ම කරන්නේ. මම ඉතාල පැහැදිලිව කියන්න ඕනේ, අපේ ආණ්ඩුව මෙම රජය අපේ ඉස්සල්ලාම අපි ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා සති කීපයක් වෙනකොට අපිට පුළුවන් වුණා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න රුපියල් 10,000ක්. රජයේ සේවකයන් පඩි වැඩි කරා රුපියල් 10,000කින් පමණක් නෙමෙයි, ඒක මූලික වැටුපටත් එකතු කරා. මූලික වැටුපට එකතු කරායින් පස්සේ ගෙදර ගෙනියන පඩිය මේ වෙනකොට දෙගුණයක් වෙලා තියෙනවා සෑම ශිෂ්ටයක. ඒ වගේම පඩි විෂමතාවයන් අපිට වැටු විෂමතාවයන් මේ වෙනකොට විශාල වශයෙන් निराකරණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් දෙන්න ඔබතුමා.
තව निराකරණය කරන්න විශාල වශයෙන් කළ යුතු කාරණාක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පෞද්ගලික අංශයේ අපි පඩි වැඩි කිරීම සිදු කරන්න අපි ඉල්ලීම් කරලා ඒ කටයුත්තත් සිදු වෙලා තියෙනවා. විශ්‍රාමිකයන්ට විශ්‍රාමික විෂමතාවයේ ඉතිහාසයේ වැඩිම වශයෙන් සාධාරණයක් ඉටු කරන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි මේ මාස කීපයකට කලින් ඉටු කරේ. මේ මේ ආකාරයෙන් කම්කරු ජනතාව වෙනුවෙන් වර්තමානයේත් ඒ වගේම තමන්ගේ මුළු ජීවිතේම රජයේ සේවකයෙක් හැටියට සේවය කරලා විශ්‍රාම ගිය අයට සාධාරණයක් ඉටු කරන්න අපිට හැකි වෙලා තියෙනවා. එතකොට තව ඉදිරියට කළ යුතු දේවල් බොහොමයක් තියෙනවා. අපි දන්නවා ආණ්ඩුවක් හැටියට අපිට මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අපිට සහයෝගය ලබා දුන් ප්‍රාදේශ සභාවක් අපිට තිබ්බේ නැහැ. අපිට පළාත් සභාවක් තිබ්බේ නැහැ. මේ ආණ්ඩුවෙත් භාගයට භාගයක් මේ අවුරුද්ද වෙනකන් අපිට තිබ්බේ නැහැ. නොඑක් අපහසුතා ජනාධිපතිතුමා සමග ගැටලු තිබ්බා. ඉතින් මේ වගේ අපහසුතාවයන් නැද්දේ තමයි මේ ආණ්ඩුව මෙච්චර වැඩ කොටසක් කරලා තියෙන්නේ, විශේෂයෙන්ම අපේ කම්කරු ජනතාව වෙන්න. ඉතින් මෙන්න මේ ආණ්ඩුවේ මෙච්චර වැඩ කරලා මෙච්චර කතා නොකරපු ආණ්ඩුවකුත් මම දැකලා නැහැ. මෙච්චර වැඩ කරලා මෙච්චර කතා නොකරපු ආණ්ඩුව. ඉතින් අද මං හිතන්නේ අපි සියලු දෙනාම මේ රජයේ මේ කෙටි වසර 4-4 අමාර තුල ඉටු කරපු දේවල් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඉතින් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි.